නයි ගෞරවණීය මෑණිවරනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවට ආරම්භය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා tempat වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අයමේව හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා කර්මය නැත්නම් කම්ම කියන මාතෘකාව ඉදිරියෙන් තියාගත්තා ඒ සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච නිබ්බේතික සූත්‍රයයි අපේ ආදර්ශ පාඨයේ වශයෙන් ගත්තේ ඒ නිබ්බේතික සූත්‍රීලා සර්වචනාංශේ මාතෘකා හයක් හරහා නිර්වේදය නැත්නම් නිවනට පෙත සකස් කරනවා. මේ මාතෘකා හයෙන් එකක් තමයි මේ කම්ම කියන මාතෘකාව. ඒ සඳහා සර්වචනාංශේ ඒ නිර්වේදයේ සාක්ෂාත් කර ගැනීමට කැමැති ඇත්තන්ද කර්ම කියන මාතෘකාව යටතේ කර්මේ නම් කිම නැත්නම් කර්ම කියන්නේ මොකද්ද? ඒ කර්මයට ආසන්න කාරණාව නිදාන සම්භව වෙන්නේ මොකද්ද? කර්මයේ විවිධතා මොනවාද? කර්මයේ ආදීනව මොනවාද? කර්මය නිරෝධය කොහොමද? කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කොහොමද කියලා හය පැත්තකින් අපිට උපදේශ පන්ති සකස් කරනවා. ඉතින් අපි මේ ඊයේ අදයි කියන දවස් දෙකේ මේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන එකටයි අර මූලික තොරතුරු වලින් ලබාගත් පසුබිමකින් යුක්තව මුණ දෙන්නේ. ඉතින් එතනදී අපි ඒ පසුගිය ධර්මදේශනාවල සමාලෝචනයක් වශයෙන් මතක් කරගත්තොත් කර්මය කර්මයක් වඩම කෙනෙකුට ඇති වෙන්න ආසන්න කාරණා වෙන්නේ ස්පර්ශය. ඉතින් යම් කිසි දෙයක් අපි ස්පර්ශයට මනාපව ගත කරන ස්පර්ශයන් කුළු ගන්නමින් ගත කරන ස්පර්ශයන් විවිධාංගීකරණයෙන් කර්මෙන් ගත කරන හැම ක්‍රියාවලියකින්ම කර්ම රැස් වෙනවා. ඒ කර්ම අනුව අපිට සුභඵල අසුභඵල දෙමින් අපි සංසාරෙ දිගින් දිගට ගමන් කරනවා. ඒ නිසා මේ සංසාරේ බය දක්නා වුත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනත් මේ කර්මය හරහා අපි භවයෙන් භවයට මේ බැඳෙන බැඳිල්ල කඩා ගන්න ඕනේ නම් ඒ සඳහා තියෙන්නේ මේ ස්පර්ශ විනේනේ කරන එකයි හික්ම ගන්න එකයි ස්පර්ශ නිරෝධ කරන එකයි. උන්ති මේ ස්පර්ශ කුළු ගන්නන්ට කුප්පණ්ඩ දිනු කරන්ඩ දඟලන ලෝකයක් ඒ ස්පර්ශ නිරෝධ කරන්ඩ උත්සාහ කරන ලෝකයක් දෙක අතරමැද තමයි මේ යෝගාවචරයා කියන කෙනා ඉන්නේ. යෝගාවචරයායේ ස්පර්ශ නිරෝධය පිළිබඳව, කර්ම නිරෝධය පිළිබඳව, චේතනා නිරෝධය පිළිබඳව, සංස්කාර නිරෝධය පිළිබඳව නාහන තාක්කල් යදී කටයුතු නොකරන තාක්කල් ඒ සාමාන්‍ය සම්මත ලෝකයට එකතු වෙලා මේ ස්පර්ශ කුළු ගන්නමින් තමයි ජීවත් වෙන්නේ. ඒ සඳහා අපි සැනකෙලි පවත්වනවා, සංවාසන පවත්වනවා, විවිධාකාරයෙන් මේ ස්පර්ශය කුළු ගන්නවා, ඖෂකයන්. ඉතින් කවදා හරි ඒක බුදුබණක් අහලා ඒ අනුව කටයුතු කරලා ඒ කියන දේ ඇත්තදෝ නැත්තදෝ කියනක පරීක්ෂා කරන්න හිතිලා පරීක්ෂා කරලා ස්පර්ශ නිරෝධය කියනක මේ ජීවිතය ඇතුළතදීම කළ හැක්කක්. එතකොට මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් පෙන්නනේ නිවෝණි නිරෝධයේ නිර්වේදයේ යම් යම් කොටස් අත්දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ කොටස් වශයෙන් ආංශික වශයෙන් අත්දකින්න මේ නිබ්බේදය තමන්ට ජීවිත බුද්ධිය ලබා ගන්නද එහෙම නැත්නම් සම්පූර්ණ අයිතිවාසිකම ලබා ගන්නද එයා එතන ඉඳලා ඒ ගිවන් කිරීමේ මාර්ගයකට පෙතකට වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙකුට ඒ නිර්වේද ගාමිනී ප්‍රතිපදාවට, කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට, ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට චේතනා නිරෝධගාමී ප්‍රතිපදාවකට වැටෙන්න නම් ඇත්තටම මුළු හදවතින්ම එකට කරන්න නම් ඊට ඉස්සෙල්ලා අත්දැකීමක් ලැබිලා තියෙනවා. අත්දැකීම නැති ඇත්තොත් ඒව පිළිබඳව කතා කරනවා. ඒව පිළිබඳ ආගිය ආඩම්බරය කරනවා නරක දේවල් නෙවෙයි. නමුත් කවදාකවත් ඒක පළවෙනි පන්ති අත්දැකීම කරන දෙයක් නෙවෙයි. ඒ නිසා යෝගාවචරය මේක අත්දකින්න නැවත ක්‍රියාත්මක කරනවා. ආය අලුතෙන් අත්දකින්න ආය ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම දියුණු වැඩෙන උරගයේ තමන්ගේ හැව හලන්නා වගේ වරින් වර තමන්ගේ ජීවිතය පිළිබඳ නැවත සලකා බලමි. නැවත ප්‍රතිසංශෝධනය කරමි. විවිධාකාරයෙන් හික්මීමක් කරනවා. අන්නේ හික්මීම කිරීමේදී යන වැඩපිළිවෙල තමයි අපි සාමාන්‍යයෙන් සාසනීය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒක සතිපට්ඨානෙන් පටන් අරගෙන අවසාන වෙන්නේ මේ ආදි අෂ්ටාංග මාර්ගයේ. ඉතින් අපි මේ ගෙවම් කරගෙන යන මාර්ගයේ දේශනා ක්‍රමයේ හැටියට අපි උත්සාහ කරන්නේ මේ ආදි අෂ්ටාංග මාර්ගය කොහොමද මේ විදිහට භාවනා ජීවිතයේ යම් අද්දකින් ප්‍රමාණයක් ලැබු යෝගාවචරේ මේ ආදි අෂ්ටාංග මාර්ගයේ තියෙන ප්‍රායෝගික පැත්ත කොහොමද දකින්නේ? ඒකේ සාපේක්ෂතාවය කොහොමද දකින්නේ? ඒ එක එකක් එක එකකට තුඩු දෙන ගතිය හේතුඵල ධර්මයේ දැක්කොත් පේන්න පටන් ගන්නවා. මේ ਸਰුවචනාංශයේ දේශනා කරලා තියෙනෙත් පුදුමාකාර න්‍යාය ක්‍රමයකට කියලා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ මේ ජීවිතයේ ස්පර්ශ වැඩි කිරීමට, කාමයේ වැඩි කිරීමට, කාම ගුණයන් වැඩි කිරීමට දඟලන ලෝකය මිත්‍යා දෘෂ්ටියක ඝන බලවයේදී තිබෙනවා. යම් කිසි දවසක යම් කිසි කෙනෙක් තීරුම් ගත්තොත් ඒ සුත්තමය හෝ චින්තාමය හෝ භාවනා ඥානයකින් එයයි මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්‍යක් දෘෂ්ටියට වැටෙනවායි කියලා කියන්නේ අඩු ගාණ දවසේ පැයක්, එහෙම නැත්නම් මාසයකට දවස් දෙකක්, නැත්නම් අවුරුද්දකට සුමානියක් දෙකක් මේ ස්පර්ශයන් අඩු කරන අරණ්‍යගත වීමක්, රුක්කමූලගත වීමක්, ශුන්‍යගාරගත වීමක් කරනවා. එතකොට මේ පුද්ගලයා මේ සම්මා දිට්ඨිය කියලා හුදු මනෝමය ක්‍රියාවලියක් නෙමෙයි ප්‍රායෝගිකවම කරලා බලනවා. මට පුළුවන් ද මේ ස්පර්ශ අඩු කරන්නා වූ පුද්ගලයන් පිටසක් එක එකතු වෙලා ස්පර්ශ අඩු කරන්නා වූ කර්ම අඩු කරන්නා වූ වැඩපිළිවෙලට යන්න කියලා අර සම්මා දිට්ඨිය ක්‍රියාවත් කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් ඒක පොතට සීමා වෙච්ච, මූල ධර්මයට සීමා වෙච්ච, දාර්ශනිකට සීමා වෙච්ච, වාදයකට සීමා වෙච්ච චිව්පලියට අහන දෙයක් නෙවෙයි. එතින් දෙනකන් යෝගාවචරය සෑහෙන කැපකිරීමක් කරනවා. වෙන විදිහකට කියනෝ නම් ඒ විදිහේ සම්මාදිට්ඨියක් ඇතිකරනවත් ඒ කෙනා සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හරහා කියලා තමයි තමන්ට අපකප්ප වෙලා සාසනික කටයුතු කරන්න තරම් හිතට අත්දැකීමක් ලබන්නේ. ඊට පස්සෙත් ඒ විදිහට අත්දැකීම ලැබුවට පස්සෙත් ඒ ලැබුවා වූ සම්මාදිට්ඨිය නැවත ආයෝජනය කරනවා. නැවත ආයෝජනය කරනවා කියලා කියන්නේ ක්‍රියාවත් කරනවා. ඒ ක්‍රියාවත් කරනකොට ඒ සම්මා දිට්ඨිය සහිත පුද්ගලයා කාම ගුණයන් දිගේ හොයාගෙන යන කාම ආශාව වෙනුවට නික්කම්මය නික්මීම කොච්චර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම ද්වේෂයෙන් ගැටිලා අනිත් එක රණ්ඩු කිරීම වෙනුවට තමන්ට මෛත්‍රිය කොච්චර ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම තමන්ට එන දුක් කරදර පීඩා ඔක්කොම මේ අනුන් කරන දෙයක්. ඒ නිසා අනුන් වනසන්න ඕනේ, විනාශ කරන්න ඕනේ කියන වනස්හිතවිල්ල වෙනුවට අනුන් විශ්ේ අවිහිංසාව යොදවලා මේ ඔක්කොම වෙන්නේ කර්මය අනුවයි. ඒ නිසා මේක කාගවත් දොස් බල්ල වැඩක් නැහැ කියලා. අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක වෙනුවට නික්ඛම්ම විතක්ක, අවිහිංසාව විතක්ක, අව්‍යාපාද විතක්ක වඩනවා. ඉතින් එතකොට අර විශේෂයෙන්ම රණ්ඩු කරන ලෝකේ කාම විතක්ක වලට රණ්ඩු කරන ලෝකයේ ඒ වගේම ව්‍යාපාදයේ ද්වේෂේ වපුරන ලෝකයේ හිංසාව වපුරන ලෝකයේ යම් කිසි කෙනෙක් උත්සාහ කළොත් නික්කම්මේ වඩන්ඩ, එහෙම නැත්නම් මෛත්‍රිය වඩන්ඩ, අවිහිංසාව වඩන්ඩ, ඒ මිනිස්සයාට අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක වල ඉන්නේ නැත්තෝ සලකන්නේ නෝන්ජලයකට වාගේ. එහෙම නැත්නම් පිස්සෙකුට වාගේ. එහෙම නැත්නම් මොලේ නරක් වෙච්ච කෙනෙකුට වගේ. මේ මොකද හේතුව? මේ ලෝකේ එහෙම සාමයේ සතුටින් මේ සමාදාන ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ දරුණුයි. ඒ නිසා අපිත් ඒකට ගැළපෙන්නින් ඕනේ කියන පරිසරයක මිත්‍යා දෘෂ්ටියක මිත්‍යා සංකල්පවලයි ලෝකෙ දුවන්නේ. මම ඊයේ මතක් කරපු විදිහට බටහිරේ නම් 100%ක්ම එතන ඉන්නේ. ආශා කරන යම් ප්‍රමාණයකට වදේපැත්ත තියෙනවා. ඒ නිසා බටහිර ඇත්තොත් ආශා කරට එනවා. ආන්නේ විදිහට තමන්ගේ సంతාණය තුළ සම්මා දිට්ඨිය හරහා ගොඩනගෙන සම්මා සංකල්ප දවසකට අබ ඇට පියලක් තරමට හරි වැඩෙනවනම් අබමල් රේණුවක් තරම් හරි වැඩෙනවනම් එච්චරයි අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච බෞද්ධ ශාසනයේ ලබන්න පුළුවන් සතුට. ඒ නිසා මේ නික්කම්මය ජීගේ නික්මීම කාමවස්තුන්ගේ නික්මීම කාමගුණයන්ගේ නික්මීම කැට වශයෙන් බලාපොරොත්තු වෙන්න එපා. බොහොම යාන්තමට ජීවිතේට මෝදු වෙන්න පටන් ගන්න. තද බල කාමාශා වෙනුවට අඩු කරන්න. තද බල සුඛභෝගීත්ව වෙනුවට ප්‍රයෝජනෙ සලකලා පරිභෝජනය කරන්න. ඒ වගේම කාමයේ පිළිබඳව අන්ධහැර පාන ලෝකයේ ඒ කාමයේ පිළිබඳව ලැජ්ජාවට පත් වෙන මානසිකත්වයක් ඇති වෙනවා. ඒ වගේම හිංසාව පිළිබඳව රණ්ඩු කරලා තෑගි දෙන රන්කුසලාන දින ලෝකේ තමන් අවිහිංසක වෙනවා. ඒ වගේම මෛත්‍රිය පතුරවන්න පටන් ගත්තාම කුන් වෙන බව පේන්න තිබුණට මම දැකලා තියෙන ජීවිතේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ජීවිත ආදර්ශයෙන් පෙන්ලා තියෙනවා. මේක හරියට තේරුම් අරගෙන පටන් ගත්තොත් කවදාකවත් බාධා වෙන්නේ නැහැ. සතං ධම්මං ජරං උපේති කියලා සත්පුරුෂ ක්‍රමයේ සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සංකල්පය හරහා වැඩ කරනවා නම් මුළු ලෝකෙම මිත්‍යා සංකල්ප දිගේ ගියත් අහිංසකව තමන් ගෙනියන මේ සම්මා සංකල්ප ටික පැහැදිලිවම ක්‍රියාත්මක කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට සත්පුරුෂ ජීවිතයක් ගත කරන කෙනාගේ සත්පුරුෂ වැඩවලට බාධා කරන්න බෑ. ඒක න්‍යාය ධර්මයක්. අසත්පුරුෂෝ කියනවා ලෝකේ කෙලස් බල වැඩි කියලා. සත්පුරුෂයා හොඳටම දන්නවා කුසල් බලය වැඩි කියලා. මම නැවතත් කියනවා සත්පුරුෂයා සම්මා දිට්ඨි සම්මා සංකල්පයේ යොදාගෙන ඉදිරියට යන සත්පුරුෂයා හොඳටම දන්නවා කුසල් බලය වැඩි. අපි මේ විඳවන්නේ අපි මේ දුක් ගන්නෙ අපි තාමත් කෙලස් බලය අදහන නිසා. ඒ නිසා මෙතෙන් යන කෙනා හිතා ගන්න තියෝනේ අපි මෙතෙන් එනකන් ආවේ තනි පෞද්ගලික සටනකින් මෙතෙන් ආවේ නිසා අපි ඉදිරියට යනකොටත් හැකි සංඥාව දිනු කරගෙන ඉදිරියට යන්න ඕනේ කුසල් බලය වැඩි බයි. බුද්ධජනන්සේ සඳහන් කළ තිනුමේ හැම කෙනෙක්ගේම හිතේ ඒ දිදුලන ප්‍රභාස්වර නිවනට අවශ්‍ය කරන කුසලයේ තියෙනවා. පිටින් තියෙනවා තමයි කුණු ගොඩක්, පිටින් තියෙනවා තමයි පොඩි මලකඩක්. නමුත් ඒක බොහොම තුනි. ඕක අදහන්න ගියොත් ඇතුළත තියෙන අර ප්‍රභාස්රේ දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. මාක්ස්වාදී පටන් ගත්ත කාල් මාක්ස් තුමත් කිව්වා මිනිස්යා ස්වභාවයෙන් හොඳයි, මේ පන්ති සටන් නිසා මිනිස්යා කෙලෙසිලා ඉන්නයි කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා මිනිස්යා ස්වභාවයෙන් හොඳයි, නමුත් මේ සාතන් නිසා පාපේ නිසා කෙලෙසිලා තියෙනවා. සර්වඥාන්සිට කිව්වා. ඉතින් අපි කවදාද අන්නෝයේ සත්පුරුෂ පෙරහැරට එකතු වෙන්නේ? එහෙම නැත්නම් මට මේක කළ හැකි. මම මේක කරනවා මුළු ලෝකෙ 99.9999ක් කාමී දිගේ ගියාට, ද්වේෂී දිගේ ගියාට, හිංසාව දිගේ ගියාට, අපි මෙතෙක් කළොත් නොදැනුවත් ඒක දිගේ ගියාට ඒ කුසලය එහෙම නැත්නම් සෝබන පැත්ත අදාහගෙන ඉදිරියට යන්න පටන් අරගත්තාම මොන්නෙම බලවේගයක්වත් නැහැ. පේන්ට් නම් තියෙන වැස්සට ඉස්සලා අකුණු කොට අකුණු විදුලි ගහනවා, සුලි සුලං එන්න වගේ හදනවා, ගස් සම්බරවගෙන යන ගතියක් පේනවා. උඩුණකක්වත් වදින්නේ නැහැ. ඒ නිසා එහෙම සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදාගත්ත කෙනාට බුදුරණාහිසේ සම්මා මේ හරි අෂ්ටාංග මාර්ගෙ පෙන්වනවා. ඔබ මීට පස්සේ මේ විදිහේ නියම සම්මා දිට්ඨියකින් සම්මා සංකල්පයකින් යුක්තව වචනේ පරිශං කරගන්න. මේ ලෝකයට උත්තර බඳින්න ගියොත් ලෝකයා ඉන්නෙම කෙලසිච්ච කෙලස් බලවත් කියන ලෝකේ. සද ලෝකේ පිරිනා සදාචාර කෙලසෙනවා, සිල් නැති වෙනවා, පරිසරේ කෙලසෙනවා, ඕසෝල්ලේ කැඩිලා, පරිසරේ දූෂණය වෙලා, එන්නෙන් අසහනේ කියන ලෝකේ ගින්නි ගෙන දැවෙනවා. ඔබ භාවනා කරන එක දන්නවා, එහෙම තමයි බෙදාගෙන කනවනම් ඕන දෙයක් කන්න පුළුවන්. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකල්පෙදී කියනවනම් මේ ඔක්කොගෙම කතාවලට උහුමිටි තියන්න යන්න එපා. ඔක්කොම කතාවට ඇයි හොඳයි කතා කරන්න ගියොත් මතක තියාගන්න මේ කතාවලින් 99%ක්ම කෙලස් බරිතයි. ඒෂා කතා නොකර ඉන්නේ කොහොඳයි? ඒකත් එච්චරම හොඳ නැහැ. අවශ්‍ය වෙනවා කතා කරන්න ඕනේ. ආන්නේ ඒ කතාව පිළිබඳව අපි ඊයේ මතක් කරගත්තා. වෙච්ච දෙයක් කියන්නේ, වෙච්ච හැටියෙන් කියන්නේ, ආහන මනුෂයාට ප්‍රයෝජනයක් කියනවා නම් කියන්නේ, ආහන මනුෂයාට ප්‍රිය නම් කියන්නේ. එහෙම නැති දේවල් කතා නොකර හිටියයි කියලා අපි කාටවත් බෑ අපිට වරදක්පට වන්දෝ හිරේ දාන්න. දෙක, ඒ විදිහ අපි අනවශ්‍ය කතා වලින් පැටලෙන්නේ නැත්නම් ලෝකය පටලව ගන්න නැත්නම් අපිට කරන්න තියෙන රාජකාරිය වලත් සෑහෙන අඩුවක් සිද්ධ වෙනවා. අපි මේ අන්ධහැර පාන්න අල්ලපු ගෙදිට පෙන්නයි මේ හම්බ කරන්නේ. අපි මේ අල්ලපු ගෙදිට පෙන්නයි අඳින්නේ. අපි මේ අල්ලපු ගෙදිට පෙන්නයි ගේ හදන්නේ. අපි මේ අල්ලපු ගෙදිට පෙන්නයි කාර් එකක් ගන්න. අපි අල්ලපු ගෙදර කට්ටියට වැඩි උසස් කරන්න ගිහිල්ලා මේ විශේෂඥවරුන්ගේ පොලිමේ ඉන්නේ වෛද්‍යවරුන්ගේ. එහෙම නැත්නම් ඇත්තටම අපේ වැඩේට ওই බඩවියතරක් ඉන්න ඔච්චරම පහඳින්න ඕන ගමක් නැහැ. ඔච්චරම අතිකාල සේවාවල් කරන්න ඕන ගමක් නැහැ. ඒ වගේම විලිවහ ගන්න ඔච්චර මෝස්තර ඕනෙත් නැහැ. මතක තියාගන්න මෝස්තරෙන් කියන්නේ විලි ලැති කරන එක. අද තියෙන මෝස්තරෙන් කියන්නේ විලි ලැජ්ජ නැති කරන එක. ඒ නිසා විලිවහ ගන්න එක ඕනෙත් නැහැ. ඒ වගේම ධනිත් එක තෙමෙන්නේ නැත්නම් කටුලා භාවනා කරපන් කියලා හරිපුත්තු සාංශ කියපු තාලෙට හෝ එහෙම නැත්නම් අපිට අවැසි වාසුලං මේ අනික් සතුන්ගේ බේරලා ගත කරන්න ගියක් කියන එක ওই මහා අත්‍තර විස්තර මොහතර මොකක්වත් ඕනේ නැහැ. ඒ ලෙඩක් වෙච්චාම උණු වතුරයි ලුණු වතුරෙන් සෑහෙන්න බේරෙන්න පුළුවන්. මම පහුගිය දවස්වල මම ලෙඩ වෙච්ච ලයි මමත් නව ලෝකේ ගියා. මාත් ඔයම තමයි කී කිය හිටියේ. ඇචියේ ආපු බලපෑම කොච්චර වේගවත්ද කියනවනම් මටත් ගිහිල්ලා දවස් 6ක් ඉස්පිතාලේ ඉන්න වුණා. මට තේරුණා මං එතෙක්කල් ශරීර සෞඛ්‍ය එහෙම නැත්නම් එතෙක්කල් කායික දැරීමේ ශක්තිය පුරුදු කරපු නිසා ඒසා විශාල බෙහෙත් කන්දක් කාලත් මට අමාරුවක් උනේ නැහැ. එහෙම නැත්නම් ඒ දීපු බෙහෙත් වල ප්‍රමාණයට ලීසි නැහැ මිනිස්සෙක් ඉතුරු වෙනවා කියන එක. ඒ නිසා මතක තියානින්ද ඔක්කොම මගාරවල අපි යන්නේ මේ අල්ලපු ගෙදෙට්ට පේන්න මිස අවශ්‍යතාවය සඳහා නෙවෙයි. ඒකටත් අපි අහුවෙන්නේ මේ වචන කතා කරන්න ගිහිල්ලා එම නැත්තම් පුරාජේරු කියන්නේ ගිහින් අන්ධහැර පාන්න ගිහින්. ඒ නිසා තමන් අන්ධහැරිය අඩු කරලා පුරාජේරු අඩු කරලා නොකලියුතු කතා නොකර ඉඳ දන්නවනම් අපිට රැයට බත් කාලා හොඳට නිදා ගන්න පුළුවන්. රැයට හීනෙන් බය වෙන්නේ නැහැ. උයාගත්ත බත කන්නත් පුළුවන් අපිට කන්න බැරි වෙලා තියෙන කට හොඳ නැති නිසා. අන්න අවශ්‍ය විදියට අපි කතා කරන හැම වෙලාවෙම අහු වෙනවා. එනිසා යම් කිසි කෙනෙක් වචනේ හදාගත්තා නම් එන්නේ ක්‍රියාවලිය නැත්නම් අපි කියන සම්මා කම්මන්තේ අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක වචනයයි ක්‍රියාවයි දෙක අඩු කරපු මනුස්සයට මුළු ජීවිතයෙන් බලපාන අභියෝගයක් සරුවචනාංශේ දෙනවා. ජීවන රටාව සකස් කරගන්න බඩ රස්සාව. ඒකට කියනවා ආජීවය කියලා. පැවිද්දට කියනවා පැවිද්දගේ ආජීවය. ඒ වගේම භාවනා කරන යෝගාවචර තියෙනවා යෝගාවචර ආජීවයේ. ගෙවල් දොරවල් අම්දරුවන් රකින්න දරුවන් ඇති කර නැත්නම් තියෙනවා එයාත්ගේ ආජීවය. මේ වෙන්වෙන් වශයෙන් සර්වඥ වහන්සේ සර්වඥතා ඥාණය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ පෙන්ලා දීලා තේමල් අමතක කරලා අපි අර අන්ධහැරේටයි කට මත දොඩෝපි වට හැරියට ආජීවයේ කෝක වුණත් ධාර්මික හෝ අධාර්මික හෝ හම්බකරනද සාධාරණව වේවා අසාධාරණව හම්බ කරන්න ගියොත් ඒ ආජීවයේ වැරදුනොත් වායාමයක් සම්මා වායාමයකට ඉඩ නැහැ. අපි මානසිකව වැටිච්ච මානසිකව පෙරදිච්ච අසහනයටපත් වෙච්ච මිරිකලාලප උක්දණ්ඩක් වගේ තද වෙහෙස කර කායික මානසික තත්ත්වයටපත් වෙනවා. ඉතින් කවදා හෝ බණ භාවනාවක් කරන්න අවශ්‍ය ශක්තිය දිගට පවත්තන්න ඕනේ නම් ආසන්න කාරණා වෙලා තියෙන ආජීවය ජීවන රටා එනිසා සම්මා ජීවිතයේ පස්සේ තියෙන සම්මා වායාමය අද හුඟ දෙනකොට වෙලා තියෙන්නේ කිසිම කාලසටනක් එක දිගට කරගෙන යන්න බෑ. කිසිම විදියට පැයක් එක දිගට ඉඳගෙන ඉන්න බෑ. කිසිම විදියකට පැයක් එක දිගට සක්මන් කරන්න බෑ. ඒ මොකද ඇඟපැනන. ඉතින් හිතන්නේ මේ වෛරස් නිසා එහෙම නැත්නම් මේ ආහාර හොඳ නැති නිසා ඍතුගුණ හොඳ නිසා මොකක්වත් නැහැනේ බුදුහාමකනේ ආජීවයේ තියෙන සකස් කරන්න පැති. මේ විදියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන අපි සීලෙටයි දාන්නේ. මේ සීලය ආර්ය අෂ්ටාංග මාර්ගයේදී විතරක් ප්‍රඥාවට පස්සෙන් කියලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්. හැමතැනම බුදුහාමරෝ කියලා තියෙන සීල සමාධි ප්‍රඥා. මෙතනදී ප්‍රඥා සීල සමාධි බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා හුඟව දෙනෙක් ප්‍රශ්න කරනවා දැන් මෙතෙක් කාපු පිළිවෙල නම් සීලේක ඉඳලා සමාධිය ඇති කරන ප්‍රඥාව ගන්නවා. දැන් මෙතනදී කියනවා ප්‍රඥාවෙන් ඕනේ සීලිය සකස් කළ දෙන්නේ කිය. අන්න මේ සම්දිස්ථානයේදී මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන කොකද ඉස්සර වෙන්නේ කියන සම්දිස්ථානයේදී තාමත්ම වැදගත් කෘත්‍යයක් කරනා මේ කර්මය. අපේ මේ නිබ්බේධික සූත්‍රයේ අපිට ඉදිරිපත් කරන කර්මය. සර්වජන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ ආගමකට එහෙම නැත්නම් සදාචාරයකට එහෙම නැත්නම් හැදියාවකට යන්න නම් එයා අඩු ගානේ කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමීති තසදායාදෝ භවිස්සාමීති කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කෙනෙකුට තියෙන්න ඕනේ කියලා. එහෙම නැති කෙනෙකුට සදාචාරයක් පිළිබඳ වග වෙන්න බෑ. ඒ නිසා මේ කම්මස්සකතා ඥාණය ඒ සම්මාදිට්ඨිය ඇති කෙනෙකුට විතරයි මෛලජ්ජාවක් හෝ ඉන්ද්‍රිය සංවරයක් හෝ සීලයේ පිහිටන්නේ. ඒ නිසා ඒකෙදි පේනවා මේ මෛලජ්ජාවක් ඇති කරන මේ හිරියොතප් කියලා ශාසනය සඳහන් කරනවා. පවට බයසා පවට ලැජ්ජාව. එහෙම ඇති කෙනෙකුට විතරයි ඉන්ද්‍රිය සංවරයක් කරගන්න පුළුවන්. ඇහැ හික්මව ගන්න ඕනේ. දැන් නැත්තම් හිතන්නේ ඇහැ තියෙන රූප බලන්නනේ. කාමයේ සඳහා රූප බලනවා. කන තියෙන ශබ්ද අහන්නනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මියුසික් අහන. නාසයේ තියෙන ගඳ බලන්නේ. ඉතින් විවිධ රටවල වෙන ගිනාපු ගඳ සුවඳ බලන දිව තියෙන රස බලන්නේ තේ විවිධාකාර සම්භාෂණ භෝජන සංග්‍රහවල යෙදෙනවා. කය තියෙන සැප විඳින්නේ තේ විවිධ ආසන විවිධ යාන වාහන විවිධ ඇඳ කුටු කුටු කොට මෙට්ට වලින් සලසනවා. නමුත් කම්මසුකෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම යංක කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමී තසදායාදෝ භවිස්සාමීති කියනකොට මෙවයින් ලැබෙන මේ විවිධාංගීකරණ ස්පර්ශහරා විශාල කර්ම රැස් වෙනවා. ඒ නිසා කිලෝරක් නැති සංසාර දුකටපත් වෙනවා කියලා එව්වා පිළිබඳව බයක් ලැජ්ජාවක් ඇති වෙන්නේ කර්මේශා කර්මඵලය පිළිගන්න හැට විතරයි. ඒක නිසා බටහිර ලෝකෙන් කවදාකවත් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. මුළු බටහිර දර්ශනයම හැදිලා තියෙන්නේ කර්මේශා කර්මඵලය පිළිගන්න නැතුව. හැබැයි මේ මෑතකදී කරන ලසන් සමාජ කවේෂණවල තියෙන 56%කට වැඩි ප්‍රදේශයක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවයි කියලා කර්මයේ සහ කර්මඵලයේ පිළිගන්නේ. යුරෝපයේ මෙච්චරක් ඉන්නවා කියනම රජයක් කවදාකවත් ප්‍රසිද්ධ ආගමක් කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. පුද්ගලික වශයෙන් මිනිස්සු පිළිගන්නේ. විශේෂයෙන්ම පුනරුත්පත්ති කතා නිසා ඒ වගේම ඔය බාහිර පරිසරයේ මනුෂ්‍යයාට විරුද්ධව නැගී හිටිනකොට මේ මනුෂ්‍යයා කරපු දේ නිසාමයි මේ බාහිර පරිසරයේ කිපිලා තියෙන කියන කහරහ පිළිගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වටහිරේ තියෙන සම්පූර්ණ මිච්ඡා දිට්ඨිය මිච්ඡා සංකල්පයක් සීලය පිළිබඳ හැඟීමක් නැහැ. අද අවුරුදු 13 පැනපු කෙල්ලෙක් ඉන්න පවුලක වටහිර ලෝකේ අම්මටයි තාත්තටයි කිසිම ස්පාසුවක් නැහැ. අවුරුදු 16 පැනපු කොල්ලෙක් ඉන්නවා නම් ඒ වගේමයි හැබැයි අමාරුකම තියෙන කෙල්ලන්ගේ. ඒ නිසා මෙහෙන් ගිය දෙමව්පියෝ පැනපු ජෝඩු තුන් දෙනෙක් මට හම්බෙලා තිනවා දරු ඇති නොකරන්න තීන්දුව කළා කියලා. මොකද එහෙම දරුවෙක් හදලා අවුරුදු 20ක් යනකම් ඒ විඳින දුක් අන්තිමට ඉවරෙන්නේ මොකද්ද? ඒ ගෑන දරුවා අම්මටයි අප්පටයි කුණු හරපෙන් බනින දවසේ. තුවක්කෝ දික් කරපු දවසේ. මහරාන්තික තර්ජනයක් එල්ල කරපු දවස තමයි පේන්නේ. අනේ මෙච්චර මහන්සිලා වැදුවේ මේකද? හැදුවේ මේකද කියලා හිතෙන තරම් මොකද බයලජ්ජා පිළිබඳ කිසිම පාඩමක් නැහැ. ඔය බුරුමේ මං මේ ශරීර කිහිලා ඒ පණ්ඩිත ශාන්ස කියනවා ඉස්කෝලේකට ගියාට පස්සේ ඒ ඉස්කෝලේ ගුරුවරයාට ඒ ළමයින්ගේ අවධානය ගන්න ළමයින්ගේ ජනප්‍රියතාවය ගැනීම ඉතාම වැදගත්. එයාට ඊගාව අවුරුද්දෙත් ඒ කොන්තරත් එක්ක ගන්න. ඒ නිසා ඒ ළමයින්ට ප්‍රිය දේවල් දෙනවා. ඒ මිනිස්සු කරන්නේම අම්මාගේ අප්පගේ නරක කියලා දෙනවා. ඒ දරුවන්ට කියලා දෙනවා උඹලා හිතලා කරපු දෙයක් නෙවෙයි අම්මයි තාත්තයි කාමයේ රමණේ කරා උඹලා අහම්බයක්. ඒ නිසා අම්මට තාත්තට වඳින්න ඕනේ නැහැ. අම්මලා තාත්තා උඹට ලොකු නැහැ. අම්බල දැනගනින්න නීචයේ සීන ඔබල අවුරුදු 13 කනකම් ඔබලට කන්න දෙන්න ඕනේ බොන්න දෙන්න ඕනේ අරසව දෙන්න ඕනේ අයිතිවාසිකම් ඉන්න බලන්න. ඉතින් මේ දරුව හරි ලස්සනට ගෙදර ගිහිල්ලා අර ගුරුවරයා උගන්වන පාඩම් අම්මටත් උගන්වනවා තාත්තටත් උගන්වනවා. ඉතින් අම්මයි තාත්තයි දන්නවා මේ දරුවට ගැහුවොත් ඉරේ. චෝදනා කරුවොත් ඉන්න වෙනම පෙරක දොරු දරුවන කතා කරනවා. කාමදාකත් එම අපේ දිනන්නේ.
ඉතින් අන්තිමට දිමාපියෝ ඉතාමත්ම හීනව දීනව බැගෑපත්ව අර දරුවන් කරන සියල්ලම කෙරුවට පස්සේ දරුවට කරන්න දෙයක් නැහැ දැන් අම්මයි තාත්තයි කියන්නේ ආනේ ඉඳා ඒක ගිහිලා ඊගාවට ගහන්න උගන්නපු ගුරුවරයාට අම්මට දත්ත ගහලා හරියන්නේ නැහැ ඉතින් අම්මයි තාත්තා වෙන කරන දෙයක් නැහැ ඔළුව පාත් කරනවා ඊට පස්සේ ගුරුවරයාට තමයි ගහන්නේ ආහනේ හිම පරිසරයක් තියෙනවා මොකද මේ අඩු ගාණි කර්මේ සහ කර්මඵලයේ අදහන් නැති නිසා යම් කිසි කෙනෙකුසහ කර්මේ සහ කර්මඵලයේ අදහන සම්මාදිට්ඨිය ඒකට ඥාණය කියලා කියනවා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ මනුස්සයාට පමණක් බයලජ්ජාවෙ හිටිනවා නිසා එතන පේනවා ඥාණය ඇති කෙනාට විතරයි බයලජ්ජාවෙ හිටින්නේ බයලජ්ජාව තියෙන කෙනාට විතරයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන මනුස්සයාට විතරයි සීලයක් තියෙන්නේ ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන මේ ප්‍රත්‍යুৎපන්න සන්දර්භය දර්ශනය පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් භාවනාව සඳහා නොවි ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න කට්ටියට තේ බුදුහාමුදුරුවෝ උඩු යටිකුත් කරලා පෙන්වන්නේ. ඒක සෝනදණ්ඩ සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා පඤ්ඤා පරිදෝතං භික්ඛවේ සීල පරිදෝතං ශීල පරිදෝතෝ භික්ඛවේ පඤ්ඤා පරිදෝතං යම් කෙනෙකුගේ ප්‍රඥාව හොඳ පිරිසිදු නම් එයා ඒකාන්ත සීලවන්තයි යම් කිසි කෙනෙක් හොඳවල සීලවන්ත නම් එයාගේ හොඳ මානසික ශක්ති ප්‍රඥාව වැඩෙන නිසා මේ ප්‍රඥාව සහ සීලය අතර අතිනත ගත්ත ගතිය බුද්ධ ආදී උත්තමයන්වන්සල දැකලා තියෙන නිසා පඤ්ඤාවත්තායම් භික්ඛවේ සීල සීලවන්තම් භික්ඛවේ ප්‍රඥා ප්‍රඥාවන්තයාට විතරයි සිල් රකින්න පුළුවන්නේ සීලන්තික විතර ප්‍රඥාවති. ඒ නිසා අපි හැම කෙනෙක්ගම සීලේ බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ අපි මේ ධර්මතාවයේ දන්නේ නැතුව මෝඩයින්ගෙන් අසත්පුරුෂින්ගෙන් කාලකන්‍යයන්ගෙන් සීලේ බලාපොරොත්තු වෙන්න බෑ. මේ මිනිසුන්ට පින නැහැ. මිනිස්සු වැඩිම මේ සමාජ ධර්ම කඩන එකයි, වැඩිම කොනහන එකයි, වැඩිම තියෙන පද්ධති හොල්ලන එකයි. ඉතින් අපි අපේ සංසාරේ අපේ ජීවිතේ කොච්චර කාලයක් මේ විදිහට වැඩි කරලා ඇද්ද? ඒකේ මොකක්වත් නිසා නෙවෙයි අපේ ප්‍රඥාව පහළ වෙච්ච නැති නිසා ප්‍රඥාව පහළ වුණාට පස්සේ අපිට වගවීමක් එනවා ඉතින් අපිට පුළුවන් ද හැම කෙනාට මේක මෙහෙම විය යුතුයි කියලා කියන්න වෙන්නේ ඉතින් නිසා අපි දැනට යම් ආකාරයක සීලයක් රකින්නවනම් ඒක බුදුහාමුදුරන්ට ස්තුති වෙන්න මිස අපේ දක්ෂකමක් නිසා නෙවෙයි අපිට කරන්න තියෙන්නේ තව දුරටත් අපි අම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන ජීවුන පවුණු කරගත්තොත් එහෙම නැත්නම් මේවා පටිච්චද කරගත්තොත් අපි හිතාගත්ත නැති ප්‍රඥාවකට එනවා. ගෝධනෙක් හිතනවා මේ භාවනා වෙදී කමඨාන් සුද්ධ කරලා ප්‍රඥාව දියුණු කරා. යම් මට්ටමකට පුළුවන්. ඊට පස්සේ එයා හැරිලා බලන්න ඕනේ මගේ වචන අඩු කරන්න බැරිද? මගේ ක්‍රියාකාරකම් අනවශ්‍ය සුකොබබෝකී දේවල් සඳහා ගත කරන මේ ක්‍රියාකාරකම් අඩු කරන්න බැරිද? මගේ ජීවන රටා පුළුවන්තරම් කල්යාණ මිත්‍රයන්ට කිට්ටු සත්පුරුෂයන්ට කිට්ටු ආගම ධර්මානුකූල කරගන්න බැරිද? ඒ දේවල් පිළිබඳව දසම ස්ථානයකවත් ආයෝජනයක් වැඩිපුර කරන්නේ නැතුව උන් එහාට ප්‍රඥාව දිනු කරන්න බෑ. ආර්ථික විද්‍යාව උගන්වනවා ස්කේල් ඉෆෙක්ට් කියලා එකක්. ඒ නැත්තම් මේව නැත්නම් ඒකට කියනවා රිටර්න් ටු ස්කේල් කියලා. අපිට අම්මමත් ආර්ථික විද්‍යාවේ කවුරුද්දක් ඉගෙන ගත්තා. ඒකෙදි කියනවා ක්‍රිකට් පිච් එකක් තරම් ප්‍රදේශයක කොච්චර පොහොර දැම්මත් කොච්චර අවුව දුන්නත් කොච්චර ශ්‍රමයේ දුන්නත් ලෝකෙටම ඇතු වෙන්න ආහාර වවන්න බෑ. ඒ ඉඳ මේ සීමාවක් තියෙනවා. ඒ සීමාව එහාට ගියාට පස්සේ ඒකට දාන පොහොර ඕන වැඩි වුණොත් වස වෙනවා. ඒ නිසා ඒ සීමාවේ යම් ආහාර පොහොර ප්‍රමාණයක් යම් අවුව ප්‍රමාණයක් යම් ශ්‍රමයේ ප්‍රමාණයක් දීපම ඒ ක්‍රිකට් පිච් එකෙන් ගන්න පුළුවන් උපරිමය ගන්න පුළුවන් එහාට බෑ. ඊට පස්සේ ඉදමු කරන්න ඕන. ඒ වගේ තමයි අපි භාවනා කරගෙන යනකොට අපේ ප්‍රඥාව යම් මට්ටමකට ආවනම් ඒක භාවනා මධ්‍යස්ථානයක භාවනා ශාලාවක් කරන්න පුළුවන් ඉච්චරයි. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ හොඳට මතක තියාගන්න නොකල යුතු කතා කොච්චරක් දවසකට කරනවා. නොකල යුතු ක්‍රියා කොච්චරක් දවසකට කරනවා. ඒ වගේම ජීවන රටාව වශයෙන් අපි හෙල්ලෙන්න කැමති නැ ඔක්කොම ලහන ප්‍රශ්න තමයි ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා අහනවා. නිවනටත් වැඩිය ලොකුයි ගිහිකම. ඒක රකින්න තමයි ආශාව තියෙන්නේ. කවදාකවත් හිණකින්වත් හිතන්නේ නැහැ මැරෙනකොටවත් මේ කණු කන්දල් ටික අතාරින්න වෙනවා. මේ දරුවෝ මේ වස්තුව මේ බෝදල් සියරම අතරින්ද වෙනවා. ඉතින් ඒක අබිනිෂ්ක්‍මණයේ උත්කෘෂ්ඨ දෙයක් විදියට අබිනිෂ්ක්‍මණය කියන නිෂ්ක්‍මණය කියලා කියන්නේ නික්මීම. අබිනිෂ්ක්‍මණය කියන්නේ උත්තම නික්මීමක් විදිහට උත්සාහ කරන්න බලපුවාම ඉතින් කියනවා මේ ස්වාමීන් වහන්සේලා නිකන් අනවශ්‍ය විදිහට අධිකාරී ශක්තියක් ත්‍යාන නිවන් දකින්නන් පවිදි වෙන්න ඕනේ කියලා වගේ බණ කියනවා කියලා. නෑ එහෙම එකක් නෑ. අපේ ශාසනයේ තියෙන සිද්ධි කීපයක්ම ජීවෙඳගෙන නිවන් දැකපු. හැබැයි නිකමට වෙලාවක් තිබුණොත් පෑනක් කරගෙන ලකුණු කරලා බලන්න ගිහිව ලැබපු දෙන කී දෙනෙක් ඉන්නවද? පැවිදිලා ලැබපු කී දෙනෙක් ඉන්නවද? ලක්ෂියට එකක්වත් නැහැ ගිහිව ලැබලා. විශේෂයෙන්ම ආධ්‍යාත්ම මාර්ගයේ. ඒක අපි උවා දක්වනවා. උවා දක්වන්නේ මොකටද? මේ ගිහියන්ට පණන් ගන්න බලුවාන්. ඒ දෝෂයක් නැහැ. නමුත් Tamanට ශාසනයෙන් මේ වගේ සේවයක් වෙලා තියෙද්දි තාමත් ඒකට ප්‍රතිආයෝජනයක් කරන්න තොත් එපර බහනෝ නම් ඒකම ඔලොමොට්ටලකම. ඒකම තකතිරුකමක්. ඒකම ඒකටම කීයටගේ අවිද්‍යාවක්. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මෙච්චර අවුරුදු 2500ක් පරණමිචි ශාසනය අපිට මේ තරම් කීකරු කරන්න සීලවන්ත කරන්න දැනුමක්, ඒ වගේම අපිට මේ නාමයේ මේ රූපයේ කියලා වෙන් කරගන්න පුළුවන් ගතියක්, මේ සතියේ මේ සමාධිය කියලා යාන්තම් අර තේරෙන්න පුළුවන් ගතියක් ආවනම් පැවිදි වීම ඕනේ නෑ. ජීජියත හැදීම ඕනේ. අඩු ගානේ වචනේ පොඩ්ඩක් අඩු කරන්න, අඩු ගානේ ක්‍රියා අඩු කරන්න, අඩු ගානේ යහ ජීවන රටාවකට යන්න උත්සාහ කරන්න නැතුව අර ක්‍රිකට් පිච් එක ලෝකෙට ඇතුලින් ආහාර වණ්ඩ යන්න එපා. සර්වචන් වහන්සේ නම් නෙවෙයි ඒක, ඇත්තටම මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට මැරෙන වෙලාවට සතුටින් මැරෙන්න ඕන නම් එයා මේ කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතා, සංසග්ගාරාමතා කියන දේවල් ජීවත් වෙද්දිම අඩු කරන්න ඕන. කම්මාරාමතා කියලා කියන්නේ බොහෝ වැඩ කිරීමේ ආසාව, වර්ක් හොලික්. ඒ වැඩ කිරීම පටන් ගත්ත කෙනාට මැරෙන වෙලාවෙත් වැඩ ඉවර නැහැ. අනිවාර්යයෙන්ම කඳුරන්ට ඊගාවාත්මක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ කතාව ඉවර කරපු නැති මනුස්සයාට, භස්සාරාමතාවේ තියෙන මනුස්සයාට නිින්දෙදි කතා කරන්න. බස් එකේ තනියම යද්දි කතා කරා. ඉතින් මම සර් කවදාකවත් සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ, ඉවරයක් නැහැ. ඉතින් හොඟ දෙනෙක් හිතනවා මේ විදිහට කතා නොකර ක්‍රියා නොකර ඉන්න හොඳම වැඩි තමයි බුදිය ගන්න එක කියලා. නෑ. බස නින්දාරාමතාවේ වැඩිනොත් ඒත් අපාගත වෙනවා. ඒත් මරණ මොහොතේ මොනවා වෙයිද දන්නේ. ඒ නිසා කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා තුනම. ඊට පස්සේ තියෙනවා සංගනිකාරාමතා. මේ පිරිසක් එක්ක තියෙන ආසාව. තනි වෙන්න හරිය බයයි. අන්ධකාරයට හරිය බයයි. ලෙඩ වෙනවට හරිය බයයි. වයසට යනවට හරිය බයයි. රැය වෙනවට හරිය බයයි. ඒ මොකද අර සෙනගක් එක්ක ඉඳලා පුරුදු වෙලා සංගණිකාවට කැමති. ඒ නිසා මුළු අවුරුද්ද පුරාම හම්බ කරලා දවස් 7ක් විතර කීයක් හරි එකතු කරලා ලාස්සේ ගාසන. ඒසට ගොඩාක් වැඩ රාජකාරී දිනන මුළු අවුරුද්දෙම අවුරුදු මාස 11ක් හම්බ කරලා එතෙන් යන එක තමයි ඇමරිකාවේ තියෙන ප්‍රධානම ජීවන රටාව. ඒකේ තියෙන සියලුම කාමයේ තියෙන සියලුම සූදු තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ලයිට් දාලා තියෙන දවල්ෙදී ඉර පැවුවට වැඩි. ඉතින් හරි සංගණිකාගේ දෙල ඇවිල්ලි වෙලා ගියාම පස්සේ නේ ඇමරිකාවේ ගිහලා තියෙන දෝ ලාස් වේගස් කී නේද? අයියෝ ඇමරිකාවේ ඉන්න කට්ටියෙන් අහනවා. අපි එනවා අපිට මේ ලාස් වේගස් සංගණන යන්න බැරිද? ඉතින් අර මිනිස්සු ලැජ්ජාවටපත් වෙනවා. අනේ අපි මෙහෙටලා ඉඳගෙන යන්තම් භාවනා කරගෙන ඉන්නේ මේ මිනිස්සු එන්නේම එතෙන්ට. එහෙම නැත්තම් ඩිස්නිලන්ඩ් යන්න. මේ සංගණිකා රාමයේ තාවේ නිසා කොච්චරනම් කෙලස් මෝදු කරනවද, කොච්චරනම් වැරදි ආදර්ශයක් දරුවන්ට දෙනවද, කොච්චරනම් වැරදි විදියට වස්තුව නාස්ති කරනවද, ඒ වගේ මේ හම්බ කරන මිනිස්සු මානවයම නොමගරින්ද සැලසුම් හදනවා. මුළු මානවයම නොමගරින්ද සැලසුම් හදනවා. ඒකට තමයි මේ පින්කත් ඇතුළේ තමයි අපි සල්ලි දාන්නේ. ඒ විදිහට සංසග්ගයේ සංගණිකා නැත්තම් සංසර්ගය, සංසර්ගය කියලා කියන්නේ මෙහි වගේ භාවනා මධ්‍යස්ථානට ආවත් ඒ තමන්ට ප්‍රියමනාව කට්ටියට අඩු ගන්න ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තියෙන ආසාව, නැත්නම් ඒගොල්ලන්ගේ ෆොටෝ එකක් ගෙනල්ලා බලලා ඉන්න ආසාව, නැත්නම් දකින්න තියෙන ආසාව, මේ ආකාර විදිහට දස්සන, ශවන, සමුල්ලේපන, සංසර්ගාදී විදිහට අර తాවකාලිකව වෙන් වුණත් අර සම්බන්ධතාව පවත්වන්න දින එකෙන් පේන්න තියෙනවා මැරෙන්න ලැස්ති නැහැ. මරෙන්ද ලෑස්ති නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන වෙන විදිහට කරන සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලින් තමයි තේරුම් අරගෙන මේ භස්සාරාමතාවේ කතා කිරීමට ආසාව. කම්මාරාමතාවේ වැඩ කිරීමට තියෙන තදබල ආසාව. එහෙම නැත්නම් නිදා ගැනීමට තියෙන ආසාව. එහෙම නැත්නම් සෙනගක් එක්ක ඉඳ තියෙන ආසාව. එහෙම නැත්නම් මේ ප්‍රිය පුද්ගලයන්ගෙන් මොහොතකටවත් වෙන් වෙන්නේ නැතුව සංසර්ගේ පවත් ගන්න තියෙන ආසාව. ඒ වගේම ඒ තුන ඒ පහ තියෙනවනම් සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා මේ පුද්ගලයා ප්‍රපංච බහුල පුද්ගලෙක් බාටපත් වෙනවා දොඩමලු කෙනෙක් බාටපත් වෙනවා ඇතුළත කතාව වැඩි කෙනෙක් බාටපත් වෙනවා කියන්න ඕන දෙයක් කිලින් කියන්න දන්නේ වටවලල්ලේ ඇවිදිනවා ඉතින් ඒ කාට හරි දැනගන්න ඕන මොකද්ද මේ ප්‍රපංච කියලා කියන්නේ මොකද්ද මේ වටවලල්ල යන්නේ කියලා පොඩ්ඩක් ටෙලිවිෂන් එකට අහුම්කම් දෙන්න ඒකේ තියෙන හරියක් තියෙන ප්‍රපංච තමයි රේඩියෝ එකට අහුම්කම් දෙන්න තියෙන හරියක් තියෙන ප්‍රපංච පත්‍රයේ බලන්න තියෙන හරියක් තියෙන ප්‍රපංච. ඒ නිසා ජනසන්නිවේදනය කියලා කියන්නේ මිනිස්යා බුදුම විදියට මත් කළා තියෙන එකක්. අපි දැන හෝ නොදැන මට හිතෙනවා කියන්න කියලා මේ communication centers. හැම කෙනෙක්ම communication center එකක්. හැම කෙනෙක් එක්කම සම්බන්ධතාවක් පවත්වනවා. ඒ පවත්වන කල් හිත කදාක නිෂ්කලංක වෙන්නේ නැහැ. ඒ නිසා බැලූ බලමට වෙන්නේ ඒක සමාජ විරෝධී ආත්මార్థකාමී වැඩපිළිවෙලක් වගේ. ඒ නිසා සර්වඥාන්සේ සියල්ලට මේක කළ හැකි කියලා කියන්නේ නැහැ. පෙන්නලා දුන්නත් මොකද නෙක් හිතනවා? මෙච්චර ලස්සන ධර්මයක් ඉගෙන ගත්තට පස්සේ මේ ධර්මයේ කාට හරි කියලා දුන්නහම මොකද වෙන්නේ කියලා. බණ ටිකක් කිව්වහම මොකද වෙන්නේ කියලා හරි හිතනවා. ඒ කෝකකින් හරි අර කතාව, ක්‍රියාව, මේ දෙයකට මේ ව්‍යාපෘත වීමේ හැකියාව අපි සාධාරණීකරණය කරන තාකල් හිතේ ඇතුළත දොඩමලු භාවය ප්‍රපංචකරණයේ මේකට වාග් බහුල්ය කියන වචනය පාවිච්චි කරනවා. වචන වැඩිකම කද්දාක සනීප කරන්න බෑ. ඉන්සන් දැඩිසේ අතිස්ථාන කරගන්න ඕනේ මේ වචනේ කතානුකර බැරිද? බුදුජානනාංශේ රාහුල පුංචි හාමුදුරන් කිව්වේ පච්චවෙක්කිත්ත රාහුල භාසිතබ්බා. රාහුල යමක් කතා කරන්න ඉස්සලා කල්පනා කරලා බලපන් නෝනේ සලකා බලලා කතා කරපන් මේක කියන්න ඕනේද කියලා. නැත්තම් නොකිය නිකන් යන්නේ. මොකද කියෙමනේ වෙන්නේ තව මනසක් අවිශ්වරයි. ඒ මනසින් ආපස්සට ගහනවා කම්පන චංචර වේගය කියද මේ මනස නතර වුණත් අර වේග ආපු වෙලාවට තීන් අවිශ්වරයි. ඉතින් ඒ නිසා මේ විදිහට සීල සමා ප්‍රඥාවක ඉඳලා සීලෙට ප්‍රඥාවෙන් සීලෙට දක්වන අනුග්‍රහිතය අනුග්‍රහය සුවන් මාර්ග ඥානේදී සීලබ්බත පරාමාස වශයෙන් යෝගාවචරයට බුද්ධිර්ශින් වෙනවා. දැනගන්නවා මේ ප්‍රඥාව දිගින් දිගට වඩන්න නම් සීලය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. දැඩි වෘත රැකිල්ලක්වත් මොනවාක්වත් නෙවෙයි මේ භාවනා කරන කෙනා කතාව අඩු කරන එක. උත්කෘෂ්ඨමත් වෙන. භාවනා කරන කෙනා විවිධාකාර කර්මාන්ත වල යෙදෙන අඩු කරන කෙනා. භාවනා කරන කෙනා අනවශ්‍ය ජීවන රටාවල් වලින් අයින් වෙලා චාම් නිහතමානී ප්‍රයෝජනෙයි සලකලා කරන ජීවන රටාවට ක්‍රමයෙන් යන්න පටන් ගන්නවා නම් එකට ගොඩාක් කල් ගන්නවා ඒක ਸਰවोच्चනාංශ බව පිළිගන්නවා සෝවන් වුණත් සෝවන් වෙච්ච පුද්ගලයාට පවා ඒ සෝවන් භාවයට සිද්ධ වෙන්න බොහෝ කල් ගන්නවා ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපි යම් ප්‍රමාණයකට සීලයක හිටියා නම් යම් ප්‍රමාණයක චිත්තවිසුද්ධියක් ලැබුවා නම් යම් ප්‍රමාණයක ධිට්ඨිවිසුද්ධියක් ලැබුවා නම් ඒ විසුද්ධි හරහා නැවත සීලේ පටිතද කිරීම කරන්න ඉතින් මේක මේ කියන සන්දර්භේ විස්තර කරන සුන්දරම ධර්මදේශනා තමයි ආර්ය වංශ ප්‍රතිපදාව. ආර්ය වංශ ප්‍රතිපදාවේදී සර්වජන් වහන්සේ නැවත නැවතත් කෙලෙස් නොයපද වීම පිණිස කෙනෙක් තමන්ගේ ඇඳුම කෙරේ පිහිටියන්න ඕන කොහොමද කියලා කියලා දීලා තියෙනවා. තමන්ගේ ආහාර විශේෂ පිහිටන්න ඕන කොහොමද කියලා දීලා තියෙනවා. තමන්ගේ සේනාසනය පිළිබඳ පිහිටන්න ඕන කොහොමද කියලා දීලා තියෙනවා. සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාශය වන්නවාය සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්ඩපාතේන පින්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවාය සන්තුට්ඨෝ හෝති ඉතරීතර සීනාසනේ සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී කියලා කෙටියෙන් සඳහන් කරනවා ලද යම් ඇඳුමකින් සතුටු වෙලා ඒ ලද යම් ඇඳුමකින් සතුටු වීමේ ගුණ කතා කරන ගතිය තියෙනවනේ එයා ආර්යයන් වහන්සේලාගේ ආර්ය ප්‍රතිපදාවට ගැලපෙනවා. එහෙම නැත්නම් මේ ඇඳුම මට හොඳ නැහැ මේක අරකයි මේකයි කිය කියා මෝස්තර හොයා. මේ මෝස්තර හොයන්නම් පිටිපස්සේ යන කෙනාට කොච්චර භාවනා කරත් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් බුදුරජාණන් වහන්සේ කිව්වේ නිර්වේදය නෛර්යානික සීසත් ධර්මයට කිට්ටු කරන්න බෑ. ඒකට කිට්ටු කරන්න මේ කාම මේ රූප ලෝකයේත් එක්ක දක්ෂ වෙන්න. තෝයි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ ආර්ය වංශේ තීතෝ ඒ විදිහට තමන් ඇඳුනේ ඇඳුම විලිවසා ගන්න අවවැස නැතර කරන්න ඇර තව කාටවත් කැපි පේන්න හෝ කාමයේ දනවන්න නෙවෙයි. ආන්නේ මැදුමකින් සතුටු වෙන්න. ඒ වගේම තමන් ගන්න ආහාර ටික බඩගෝස්ත්‍රි රැක ගන්න බඩ විතර ගන්න මිසක් ආ භෝජන සංග්‍රහ පිණිස යන්න ගියොත් ආර්යවංශ ප්‍රතිපදාවට නිඳ වෙයි. එහි දක්ෂ වෙන්න අනලස් වෙන්න ඕන කො හැම වෙලකදීම කල්පනා කරනවා. සම්පජාන හොඳට නුවණින් කල්පනා කරනවා. ප්‍රතිශතෝ සිහියෙන් කරනවා. අන්‍යම කරනකොට කරනකොට යාට හම්බ වෙන මේ ආජීවය ඒකට කියන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඒ වගේම තමයි පාවිච්චි කරන සීනාසනය පිළිබඳව ඒක මම තේරුම් ගත්තේ වචන තුනකින් එකක් තමයි තමන් පරිභෝග කරන දේ ප්‍රයෝජනෙට සලකලා පරිභෝග කරන්න අතිශෝක්තියට යොදන්නේ. පරිභෝග කරන දේවල් පිළිබඳව චෝදනා කරන්නත් එපා. මට මේක නැති උනායි කියලා. අයිතිවාසිකම් ඉල්ලන්න යන්නත් එපා. ඒවා වෙන්නේ කර්මානුරූපව. එන කර්මානුරූපව එන දෙයට සතුටු වෙන්න. හැබැයි මේක කායිමත් අපේක්ෂා කරන්නත් එපා. මම ජීවිතයක් ගත කරන නිසා මගේ දරුවෝ මගේ සහෝදරයෝ ඒගොල්ලොත් නිහතමානී වෙන්න ඕනේ. ඒගොල්ලොත් අල්පේච්ඡ වෙන්න ඕනේ. ඒගොල්ලත් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලෝ චෝදනා කරන්න නරකයි. ඒගොල්ලොන්ට අයිතිවාසිකම් ඉල්ලන එක නරකයි. එහෙම හිතන්න එපා. එහෙම කරන්න බෑ. පින් ඇති ඥානෙ නැති කෙනාට කරන්න බෑ. ඒ නිසා යම් දවසක අපි මෙවැනි වැඩමුළුවක් කරලා ගෙදර ගිය දවසක එහෙම නැත්නම් අපි නැවතත් අපේ ජීවිතය පිළිබඳ සමාලෝචනය කරන වෙලාවක අපිට පේන්න තියෙනවා නම් එන්න මේ සම්මා වාචා කියන පැත්තේ පුංචි වෙනසක් අපේ සිද්ධ වෙනවා කියලා. සම්මා කම්මන්ත කියන පැත්තේ පුංචි වෙනසක් අපි ළඟ වෙනවා කියලා. සම්මා ආජීවයේ පිළිබඳව පුංචි වෙනසක් වෙනවායි කියලා ඒ ආරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට ලදයම් දෙකින් සතුට වෙන ලදයම් දෙකින් ගුණ කතා කරන එහි දක්ෂ වූ ප්‍රඥාවන්ත වූ සත්‍යමත් වෙච්ච පුද්ගලයා උත්තරාය චේපි දිසායි විහෙරති සුවේ වරතින් සාති නැතන් අරති සාති කිය. එයා උතුරු කුරු දිවයිනේ හිමමැද ජීවත් වුණත් ඒ පුද්ගලයාට කවදාකවත් කම්මැලිකමක් නීරස ගතියක් එන්නේ නැහැ. භාවනා උනන්දුවේ කැඩිල්ලක් වෙන්නේ නැහැ. එමන්ච දකුණු කුරු දිවයිනේ ජීවත් වුණත් එයාට කවදාකවත් කම්මැලිකමක් නිදිමතක් එන්නේ නැහැ. අවදි ගතිය එනවා. නැගිනීර දිසාවේ ජීවත් වුණත් බටහිර දිසාවේ ජීවත් වුණත් අරතිය නැමැති අධිකුසයට කම්මැලි ගතිය කවදාකවත් එන්නේ නැහැ. දල්ලෝ ගත්ත පහනක් වගේ පත්තු කරගත්ත වෙල්ලි ලාම්පුවක් වගේ දිගටම හිතවදීන් තියෙනවා. මොනම දෙයකින් අසැලෙන්නේ නැහැ. ඉතින් ඒක මේ සීලෙන් ගන්න එකක් නෙවෙයි. සීලෙන් නොවෙන්නෙත් නොවේ. සමාධියෙන් ගන්න එකක් නෙවෙයි. ප්‍රඥාවෙන් ගන්න එකක් නෙවෙයි. ආජීවය ඒක නම් සීලෙට සම්බන්ධයි. ඉතින් මේ පැටිතද කිරීම යම් කිසි කෙනෙක් අතෙන් සිද්ධ වෙන්නේ නැත්නම් භාවනාවෙන් පමණක් පොත් කියවෙන ඥාණයෙන් පමණක් එහෙම නැත්නම් ආශිර්වාදයකින් එහෙම නැත්නම් පෙරපින් කරපු ආනිසංසකින් මේක සිද්ධ වෙන්නේ. කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ යන ගමනේදී තවදුරටත් අපේ වචන වාග් බහුල්‍ය අඩුකරනද දේවල් වල ව්‍යාපෘත වෙලා කතා කරන ගතිය අඩුකරනද ඒ වගේම ලද දෙයින් සතුටු වෙන ජීවන රටාවකට යන්න කවුද බලපෑමක් කරන්න ඉන්නේ? එකම බලපෑම ඉන්නේ Tamange මෝඩකම හරහා. දෙවැන්නේක් ඉන්නොනම් තෘෂ්ණාව කියලා කියනවා. යම් කිසි කෙනෙකුට ඒ විදිහට බාහිර බලපෑමක් කරනවා නම් කතා නොකර ඉන්නේ කොහොඳ නෑ බෑ උඹට දෙන්නේ නෑ කියලා. ඒ නැත්තම් තමන් කරගෙන යන වැඩ අඩු කරලා භාවනා කරන වෙලාව වැඩි කරන එක කරන්න දෙන්නේ නෑයි කියලා. ඒ නැත්තම් උඹ නිහතමානී ජීවිතයක් ගත කරන්න බෑ අනිවාර්යයෙන්ම සුඛෝභෝගී වෙන්න ඕනේ නැත්තම් දුක්ඛිත වෙන්න ඕනේ කියලා එවැනි පුත්‍රලා අපි කියනවා වාලයි කියලා. 16යි කිය. එහෙම නැත්නම් බැගෑවෙච්ච කෙනෙක් කිය. ඒ නිසා අපිට හම්බෙලා තියෙන මානවයිජවාසිකම තමයි අපිට කිසිම කෙනෙකුට පුළුවන්කමක් තියෙන්න බෑ. අපිට අපේ ජීවන රටාව හදන්න ඕන ඇඟිලි ගන්න. බුදුහාමුදුරුව ඇඟිලි ගන්නවා. පුරුසධම්ම සාර්ථි ගුණ්‍ය හර හොඳ පැත්තට. ඒ නිසා යම් කිසි කෙනෙක් අපිට ඇඟිලි ගන්න නරක පැත්තට ඒ මොනසර කියන්න පාප මිත්‍යයි කිය. අසත්පුරුෂයි කිය. අසුර කළ නොයුක්ත පුද්ගලයා. ඒ පුද්ගලයා හිමීට අයින් කරලා අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පිටේ යනකොට තමන්ට දැනෙන ගුණේ තමයි දිවා රාත්‍රී දෙකේ පවතින අවදි ගතිය. ලෙඩ වෙන්න ඉස්සරලයි ලෙඩ වුණාට පස්සේ බඩගින්නේ ඉන්නකොටයි බත් කෑවට පස්සේ සීතල ඍතුවට ඉස්සරලයි සීතීත්වට පස්සේ ගමනක් ගියාට ඉස්සරලයි ගමනක් ගියාට පස්සේ දිගීදි මේක ගානට තිනවනා උංගක් කල් යනවා එක ගානට එන්න තමයි තේරෙනවනා බැටරිය ඩිස්චාර්ජ් වෙන අඩුයි දුවන එන්ජින් එකේ දුවන කාර් එකේ නිතර නිතර බැටරිය චාර්ජ් වෙන ගතිය තියෙනවනා ඒකෙන් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ මගේ සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දැන් මට ධෛර්යයක් දෙනවා ඒ මට්ටම බුදුන්ගෙන් ලැබෙන එකක් නෙවෙයි මම නැවතත් කියනවා ඒක බුදුන්ගෙන් ලැබෙන එකක් නෙවෙයි ධර්මෙන් ලැබෙන එකක් නෙවෙයි සංඝයාගෙන් ලැබෙන එකක් නෙවෙයි පිටින් ලැබෙන එකක් නෙවෙයි තමන්ම ප්‍රතිසද කරගැදීම හරහා ලැබෙන්නේ ඉතින් එවැනි ප්‍රතිසද කිරීමක් නෝන්ජල්කමක් බය අඩුකමක් කියලා කියන කෙනා දැනගන්න ඕන පුළුවන් තරම් ශේෂ්ඨයෙන් අයින් කරා එවැනි දෙයක් 50 සමාන කරගෙන රකින්න කෙනා දැනගන්න ඕනේ මේ මිනිස්යාගේ බපුවේ තමයි ශාසනේ තියෙන්නේ මේ මිනිහ තමයි මේ ශාසනේ මේ 2600ක් කල් ගෙනත් දීලා තියෙන්නේ අපිටත් තියෙන්නේ ඒක තමන්ගේ හෘදේ තැම්පත් කරගන්න නම් අපි මේ විදිහට ප්‍රඥාවන්තව සීලපද නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව රකින්න ඕනේ රකින්න ගමන් ඒ අවදි භාවයට එනකොට තමන්තුලේ සම්මා වායාමය යහපත් වෑයම පුලුල් වෑයම එන්න පටන් ගත්තට පස්සේ එවැනි වෑයම සහිත පුද්ගලයන්ට ඉබේම ආකර්ෂණය එවැනි අවදිමත්තක් තියෙන පුද්ගලයන්ට ඉබේම ආකර්ෂණය වෙනවා එතකොට තේරෙනවා එවැනි වෑයමක් එවැනි සම්මා වායාම එන්න පටන් ගත්තාම සූසට කලාවල්ම කරන්න පුළුවන් කිසියම් පුහුණුවක් නැති ඕනේ ඥානියක් ආකර්ෂණය කරන්න පුළුවන් කිසියම් හැදෑරීමකින් තරව ඒ වගේ එතකොට කර්මානුරූපෝ ඒ මනසට ආකර්ෂණය වෙනවා good vibes කියලා කියන ඒවට ඒ vibration වලට කනෙක් වෙනවා අපි හිතලා ගන්න PhD වල අපි හිතලා ගන්න degrees වල අපි හිතලා ගන්න diploma වල තියෙන්නම කණු කන්දක් අපිට අදාළ දේවල් නෙවෙයි අපිට අදාළ දේවල් එන්න නම් අපි වායාමයේ සකස් කරන්න ඕනේ හිත නිතරම ආතාපී ගුණයෙන් තපස් ගුණයෙන් රැකගෙන අවදි කරගෙන ඉන්නකොට සම්බන්ධ වෙන්නෙම මේට වැඩිය යහපත් මේට වැඩිය ප්‍රගතිශීලී මේට වැඩිය අභිවෘද්ධිය කැමැති පුද්ගලයන් එක්කමයි. ඒක මහ පුදුමාකාර network එකක් තියෙන ලෝකෙ. යම් ප්‍රමාණයකට තමයි සීලවන්තව කාටවත් පෙන්වන්න නෙවෙයි කියාපාන්න නෙවෙයි ඒ සීලය සකස් කරගෙන එයින් ලැබෙන ඒ අවදිභාවය දිනු කරාට පස්සේ ධර්ම විශ්ින් අපිව තෝරා ගන්න ලබනවා. මේ මනුෂයා ලාභ සත්කාර සම්මාන සිලෝක කිසියෙකුත් තොරව මේ විදිහේ සීලයක් රකින්නවා මේ විදිහේ ප්‍රඥාවක් තියෙනවා මේ විදිහේ සමාධියක් රකින්නවා එතකොට මේ ධර්මය ඕජාව ඒ පුද්ගලට ඉබේම ලැබෙන්න පටන් ගන්නවා ඉතින් ලැබෙන්න මේ සම්මා වායාමයේ හරහා තීරුම් අර ගන්නවා මේ ධර්ම ඇතුළට ගලායන ගතිය තීරුම් ගන්න ගතිය බාධාවකින් තොරව නිසිනින්දේ ඒකට ඕන විදිහට ගලායීම සඳහා අපි කරන්න තියෙන්නේ සතියෙන් වර්තමාන මොහොතේ හිතපවත්තන එක විතරයි. සම්මා ආජීවයේ තිනන සම්මා සති සම්මා වායාමයේ තිනන සම්මා සතියට කුද්දුම ධෛර්යයක් කරන් දෙනවා තේරෙන්න පටන් ගන්නවා මොන්නම දෙයක්වත් හොයාගෙන ගියොත් හම්බ වෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එක. ලැබෙනවද ලැබෙන්නේ ඔරිජිනල් එක. නියම බඩු. ඒක වෙන්න නම් ලුවාතරන් චිත්තසංතානේ වර්තමානයේ පවත්තන්න. අර කියන විදිය සම්මාදිට්ඨිය ඇති වෙන්නත් අපි චිත්තසංතානයේ වර්තමානයේ පැවැත්තිල්ලෙන් තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ. එමෙතන සතිපට්ඨානේ හරහ තමයි. නමුත් මෙතෙන්දි ගියාට පස්සේ සතිපට්ඨානේ ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. පන්නරේ තියන්න පටන් ගන්නවා. පණ පෙවෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. හොයාගෙන ගිහිල්ලා අමුඹ කනවට වැඩිය හොඳයි ගහෙන් වැටිච්ච ඉදිච්ච අඹේ කන්නේ. ඒකට කරන්න දෙන්නේ ඉවසන එක විතරයි. ඒ ඉවසන තමයි අර අවදිගතිය තියෙන්නේ. එයාලානෝ කොහෙන් හරි මට ලැබෙන්න තියෙනවද එක ලැබේ. නොලැබෙන්න තියෙනවද නොලැබේ. ඒ නිසා ඒ අවදිගතිය එන්න හුඟ දෙනෙක් කියන අපිට වෙලා නැහැ. අපිට වගකීම් තියෙනවා. අපිට මේ ඒ වගේ පහසුකම් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා කරන්න හදන්නේ තව දුරටත් සතියෙන් තොරව අසතියෙන් කලබලෙන් ගත කරනවා. ඒක එතකොට විෂම චක්‍රයකට වැටිලා පිළිකාද එහෙම නැත්නම් මානසික අසහනද මානසික රෝගද එහෙම නැත්නම් මොනවා හරි අර ශරීරයේ ඇතුලේ තියෙන සෛලවල එකතු වෙන පටන් ගන්නවා. අර විෂමතාවය. ඉතින් ඒක නිසා යම් දවසක ඒ පුද්ගලයා වර්තමාන ජීවත් වෙන පටන් අරගත්තොත් ඒ ඔක්කොගම තියෙන මේ ආතති ගති, අසහන ගති දුරු වෙලා මේ ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. මේ හේතුඵල ධර්මයේ අසාධාර්ණ්‍ය සිද්ධ වෙනවා අපි කියනවා අපි මොනවාරි කර්මයක් කරලා එතකොට තැලිල වැඩක් නැහැ, සැලිල වැඩක් නැහැ, තැවිල වැඩක් නැහැ. ඒ වෙනුවට අවදි මනස පවත්තන. ඒ වෙනුවට එළඹි සිහිය පවත්තලා ඒ සතිය පවත්තන්න විශාල ශක්තියක් ඕනේ. ශක්තිය තමයි අපි ඔය සම්මා වායාමයෙන් තුලින් ගන්නෙ. ආන්නේ විදිහට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන සැප ආවත් දුක ආවත් ලාභ වුණත් පාඩු වුණත් යසස ආවත් අයස ආවත් ඒ ඔක්කොටම සමසිත පවත්තන්න පුළුවන් වෙලාවට විතරයි සමාධියක් එන්නේ. ඒකට තමයි සමාධිය කියන්නේ. එමෙ නැතුව අපේ හිතාන ඉන්න සමාධිය කියන අර්ථකතනය සම්පූර්ණ බොළඳ අතහස. නියම සමාධිය කියලා කියන්නේ විෂම ලෝකේ සමහිත පැවැත්ම. ඒ සඳහා සතිය දියුණු වෙන්න ඕනේ. අර කියන විදිය අෂ්ටෝක ධර්මයේ අනිවාර්යයෙන් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ චක්‍රය යනවා කරකැවෙනවා. ඒක විශේෂ නොසලෙන මනසක් ඇති කරගත්තොත් ඒ පුත්තලට ඕනම දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක එහිදී නොසලෙන මනසක් එහෙම නැත්නම් කම්පිත නොවන මනසක් ඇති කර ගැනීම විනෝදාංශයක් වෙනවා. මම බරපතල අම්මා මලා තාත්තා මලා ගෙටගිනි ගත්තා වස්තු භෝග විනාශ වුණා කියනකොට බලාගෙන ඉන්නවා ඒකෙදී සැලුණයි කියලා ඌ හම්බ වෙන්නේ නැහැ. මැරිච්ච අම්මා ආයෙන්නේ නැහැ. ඇඬුවයි කියලා. වස්තු ලැබෙන්නේත් නැහැ. නොසලෙන්න පුළුවන් දෙකේ. ඊට මේ ළඟදී කෙනෙක් මට කියනවා එයා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හදන යාළුවෙකුට ලංකාවේ රුපියල් වලින් කියනවනම් ලක්ෂ 10ක වගේ මුදලක් දීලා තිනවා මේක අරගෙන පටන් ගන්න. කිසිම ලියුමිල්ලක් මොකක්වත් නැතුව. ඊට පස්සේ ඔයාට ඕනේ නම් ඒ හදාගත්ත ව්‍යාපාරේ මම ටික කාලයක් යනකම් පරිපාලනය කරලා සකස් කරලා දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ව්‍යාපාරය හතියාගෙන යන වෙලාවේදී එයා අර ලක්ෂ 10න් දින ලක්ෂ 2ක් ආපහු දුන්නා. දීලිවල්ලා අවුරුදු 7කට පස්සේ report එකක් කිව්වලු ඔබතුමා මගේ ව්‍යාපාරය පරිපාලනය කරන කාලේ මට වෙච්ච පාඩුව ලක්ෂ 8යි. ඒ නිසා මම ඔබතුමාට ඉතුරු මුදල් ගෙවන්නේ නැහැ. ඒ නිසා මගේ ගනුදෙනු සමත්යි. ජර්මන්සේ හිටවලු මේ මාස 110 කුත් දීලා මාස 4ක් 5ක් වැඩ කළේ ඒක සාමයේ පරිපාලනයක් කරලා දීලා අන්තිමට හම්බෙච්ච සහතිකය මොකද්ද ලක්ෂ 2ක් හම්බෙලා තිනවා ඉතුරු ටිකට කියලා තිනවා ඔබතුමා පරිපාලනය කරන කාර්ය මෙච්චර පාඩුයි මට බිස්නස් එක ඒ නිසා ඉතුරු ගන්න ගෙවන්නේ නැහැ ඉති ඇති උනාලු එක පාරටම මේ මිනිසුනද යාළුවෝ කියන්නේ ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරන්න හිතුවලු දැන් මයිලඟ ඊට වැඩි මුදලුත් තියෙනවා ඒක ව්‍යාපාරත් වෙන මේ සීරමත් දාලා මැරෙන්න වෙනවනේ දැන් මට පුංචි අභ්‍යාසයක් ලැබිලා තියෙනවා මේ මුදල නැති වුණාට නොසලී ඉන්න පුළුවන් කියලා මේක මට අම්මා කියලා දෙන්න පාඩමක් නෙවෙයි තාත්තා කියලා දෙන්නෙත් නැහැ හොඳ කල්යාණ මිත්‍රෙක් කියලා දෙන්නෙත් නැහැ මේ මිනිස්සයා විතරමයි කියලා දෙන්නේ ඒකට අසත්පුරුෂයෙක්ම ඉන්න බෑ අසත්පුරුෂයෙක් නැත්තම් අර වගේ වචන කියන්න බෑ ඉතින් අසත්පුරුෂයා බුදුහාමුදුරුවා ඉතාම ගැඹුරු පාඩමක් උගන්වනවා. නමුත් ඒ පාඩම ගන්න මනුෂ්‍යයා තේ තමයි ඒකේ දක්ෂකම තියෙන. යාට ඕන තරම් පුළුවන් නීචිච්චෙක් දාලා නඩු කියලා අර මනුෂ්‍යට විරුද්ධව යන්න. මම කල්පනා කරලු නෑ මොනවත් නැතුව මේ දේ විඳ දරා ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා කියලා. ඉතින් අපි මෙහෙම දෙයක් ඉස්කෝලේක ළමයින්ට උගන්වනවත් මොනවා කියයි? 10ක් ගුරුවරයෙකුට කියන තරම් ගුරුවරයෙක් දන්නේ නැහැ. අර ලොකු සංජී ඉන්න කාලේ අපි ඔය මේ හිටපු අපේ දායක සභාවේ ලේකම් මහත්තයලගේ ගෙදර කඩලා නෝනාගේ රත්තරම් බඩු ටිකයි තුගේ රත්තරම් බඩු ටිකයි ෂේරම අරගෙන ගියා. බෝ මෙච්චර හල්ලි හම්බුත් ඒවටත් මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මේ මනුස්සයර කල්පනා වුණා අර ගෙදරම නැවතන් දීපු මිනිස්සෙක් තමයි පණිවිඩය දීලා තියෙන්නේ. අර JVP සංවිධානයේ අර ඇවිල්ලා ගේ කඩලා බඩු අරන් ගියා. ඉතින් හරීම ශෝකෙන් හරීම කනගාටුවෙන් ඉන්න වෙලාවේදී මෙයාට හිතනවලු අපේ අපත්තච්චි ලොකු සංහසේ හම්බෙන්න එන්න ඕනේ කියලා වෙන වැඩකට අවිල්ල තියෙනවා. ආට පස්සේ ලොකු සංහසේ කිව්වලු උඹ ආව නෙවෙයි මං ඔබව ගෙන්නුවයි කියලා. ඊම වචනයක් කතා කරන්න කිව්වලු මහත්තයාද එන්න ඕනේ මෙතෙන්ද කියලා. ඒ මේ මහත්තයා ඒකට නෑ මම එහෙම මට මොකක් අපණීඩයක් ආවේ නෑ. නමුත් මට හිතුන ලොකු සංහසේ බලන්න එන්න ඕනේ. ඊට ළඟට එන්නේ කියලා. ළඟට එන්නේ කියලා කිව්වලු අද්දක දිගාරින්නේ. කියලා ලොකු සංහසේගේ ධනිස් දෙක උඩ තියලා ලොකු සංහසේගේ අද්දක තියලා කිව්වලු ඔබ මට පොරොන්දුවක් වෙන්න ඕන. ඒක ලොකු සංහසේ එහෙම කවුරුත් එක්කම හොරතල් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මොන දියා බලහින්න කවලු මේක පොලිසියටවත් කියන්න එපා. ඔබට විශාල පාඩුවක් වෙලා තියෙනවා පොලිසියටවත් කියන්න එපා. මේක මෙතනින්ම අපි කරන්න කියන. මොකද උඹලා ඉස්සරහට සාසනෙ ගෙනියන්නේ ඉන්න මිනිස්සු. ඔයව නැති උනා කියලා කලබල කරන්න එපා. ඉතින් මෙයා කියනවා දිග්ගටම අඬන්න පටන් අරගත්තලු කඳුළු වෙන්න පටන් ගත්තලු මොනවද ලොකු සංසම කොහොමද දන්නේ? මොනවද මේ කරන්නේ කියලා. තාමත් කියනකොට කියනවා මට මගේ කිසිම දවසක ගුරුවරයෙක් කියලා නැතිලු ගෑණිකේ බඩු ටික රත්තරම් බඩු ටික හොරකම් කරන්න ගියාම අඩු ගානේ චෝදනාවක්වත් කරන්න එපයි කියලා. එimhe කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේ නමකට විතරයි. ඉතින් කී කියා තාම සන්තෝෂ වෙනවා අනේ මෙහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඕනම කෙනෙක් කියන්නේ මොකද්ද මම ගානක් ගෙවන්නම් අසවල් පෙරක දොරව ගාවට ඵලයන් එයා টොප් එකට මේ නඩුව දිනවලාදී එමුණට මේ ගාන ගෙවලා ඔබ මටත් දාන්නට දීපන් මෙච්චර ගානක් කියලා නේ ආමතුරු දෙන්න ප්‍රදේශී. ඒ නිසා අපි ඇතුලෙන් කවද්ද මෙන්න මේ වගේ සද්ධර්මයේ මතු වෙලා හේතුඵල ධර්මයට එමු නැත්නම් කර්මානුරූප වෙන දෙයට අnderලා වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන විදිහට ප්‍රඥාව මුල් වෙලා මම නැවතත් කියනවා ප්‍රඥාව මුල් වෙලා සීලෙන්න ඕන. ප්‍රඥාන මුල් වෙච්ච නැති සීලිය ගහපදින සීලිය. අනුන්ට උවාපාද දක්වන සීලියක්. සීල නැති මිනිස්සු බණින සීලියක්. නමුත් ප්‍රඥාව මුල් වෙලා එන සීල කදාක කාටක් කරදරයක් කරන්නේ නැහැ. තමන්ට කරදරයක් කරන්නේත් නැහැ. ඒ කරදර නොකරන ගතිය බුදුහාමර සඳහන් කළා තියෙනවා. අවිප්පටිසාරත්ථයිකෝ ආනන්ද කුසලානි සීලා. ඊටාම දක්ෂ සීලයේ ආනන්දය හිතේ විපිලිසරකම නැති කළා. සිල්ල කයිර කද්දාක ප්‍රශ්නයක් එන්න බෑ. ප්‍රශ්නයක් එනවනම් ඒ සීලයේ සීලබ්බත පරාමාසයක් කළා. සීලේ තියෙන්නේ හිතේ තියෙන විපිලිසර ගතිය, අන්දමන්ද ගතිය, අන්‍ය විහිිත වෙන ගතිය නැති වෙලා උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම හිත එකලස් වෙන එක තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න ගිහිල්ලා ඒ විදිහට තමයි හැසිරෙන්න බුදුරජාන් වහන්සේ පිටිපස්සෙන් ඉන්න කෙවිතක් තියන අපිට ගහන්න බනින්න දෙන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ ඊට ඉස්සෙල්ලා සතිය ඇති කරවලා සතියට පෙන්නලා දෙනවා මේ ලෝකයේ සිදුවෙන්නේ කර්මානුරූප ක්‍රමයකට. ඒක නිසා තමන් කරා පැමිණෙන දේවල් වෙනුව සඳහා තමන් කරා පැමිණෙන හොඳ දේවල් නෙවෙයිනේ හුඟක් වෙලාට නරක දේවල්. ඒක කල්පනාකරනද කර්මානුරූපව සිදුවෙන්නේ හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන්නේ. ඒ නිසා මේ කර්මානුරූපව මේක වෙයි කියලා අත පිට අත තියාන බුදියාගන්න එක නෙවෙයි කරන්නේ. ඉතින් මින් ඉදිරියට කර්ම රැස් නොකිරීම සඳහා ස්පර්ශයන් ගවා දැමීම සඳහා අපි ප්‍රතිපත්තිය පිහිටානේ. සීල සමාධි ප්‍රඥා පුරන්න ඕන. පුරලදී අම් දවසක අපිට තේරෙනොත් මේ ස්පර්ශයන් ගෙවම් කරන්න පුළුවන්. මට මේ වෙලාවේද ගෙවම් කරන්න පුළුවන් කියලා අන්න එදාට තමයි බුදුහාමුදුරු කියපු දෙය තේරෙන්නේ. එදාට තමයි තමන් මේ ආයෝජනය කරපු දේ වටිනාකම දෙන්නේ. ඒත් වැඩි ඉවරන ඊට පස්සේ හොඳට ප්‍රතිතද කරලා දිගින් දිගටම ක්‍රමක්‍රමයෙන් මේ ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට ගෙවම් කරන යන දවසේ තමයි ඒ කෙනාට තේරෙන්නේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව කාලයට අයිති දෙයක් නෙවෙයි දේශයට අයිති දෙයක් නෙවෙයි ඕනම කෙනෙක් හරි විදිහට තේරුම් ගන්න ක්‍රියාත්මක කළොත් කිසිම බාධාවක් එන්නේ නැහැ කිසිම කෙනෙකුට ඒකට බාධා කරන්න බෑ මොකද මේක ජන සමාජයේ ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි මම දැන් මෙතන කියන එක පුද්ගල තමන්ගේ චිත්ත සන්තානයේ ක්‍රියාත්මක කරන එක හැබැයි ඉතින් සර්වඥාන්වහන්සේ පවා පිළිගන්නවා යම් කිසි කෙනෙක් එහෙම තමන්ගේ පෞද්ගලිකව සීලය සමාධිය ප්‍රඥාව පුරාගෙන ඒ ආර්ය වංශ වැඩපිළිවෙලේ නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට පුදුම ගුණ සුවඳක් වේදෙන්න පටන් ගන්නවා. ඒ ගුණ සුවඳ වැටෙන්නේ සිල්වතුන්ට පමණක්ම නෙමෙයි තිරිසනාට පවා වැටෙනවා. යම් කිසි කෙනෙක් හරි පාරට වැටිලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරන්න පටන් අරගත්තට පස්සේ අnderහර බහන මොකක්වත් ඕනේ නැහැ. ඒ ගුණ සුවඳ දුසිල්ලතරත් තියෙනවා අන්‍යාගමිකයටත් තියෙනවා තීසනටත් තියෙනවා ගහකොළටත් තියෙනවා පරිසරයටත් තියෙනවා එතකොට තේරෙන තමන් යන පෙතේ තමන් යන මාර්ගයේ හරස් කැපිලි අඩුයි හරස් කැපිල්ලක් තියෙනවා නම් පරණ කරපු අසාධාරණ අකුසලයක විපාක වාරයක් වෙන්න පුළුවන් ඉදිරියට යන්න පුළුවන් ඉතින් මේ සම්බන්ධව ලියවිච්ච නැත්නම් සිද්ධිවිච්ච ඉතිහාසගත කරුණු තමයි අපි ඔය ත්‍රිපිටකයේ සාතු ආවේ සඳහන් කරලා තියෙන්නේ මේ එක එකනයි තමන්ගේ පෙත සකස් කරගන්න ගියේ හැටි. ඉතින් අපි අද මේ 2012 මේ වෙනකොට මේ වගේ භවනාක් වැඩ මුලුවකට උර දීලා ලය දීලා කටයුතු කරන ගමන් මෙනි ධර්මයේ තේරුම් කරගන්න අපි උත්සාහ කරාට මේට අවුරුදු 40කට 50කට ඉස්සලා මේ මොනම දෙයක්වත් තිබුණේ නැහැ. මේ ධර්ම විස්තරයක් තිබුණෙත් නැහැ, සිල් රකින්න ඇත්තෝ හිටියෙත් නැහැ. දැනුම තිබුණෙත් නැහැ. ඔකෝම වැලිතලාවට යටත් වෙලා කාලේ වැලිතලාවට යට වෙලා බොහෝම ඉවර වුණා වගේ කියන විනාශ වුණා වගේ කියන අන්ධකාර යුගයක් හරහා ගියේ. ඉතින් මම මේ වෙලාවේදී නිකන් ආඩම්බරෙන් වගේ සදහන් කරනවා අපේ අපවත්ච ඥානාරාම ස්වාමීන් වහන්සේ තමයි මේ පුරුක ගැට ගැහුවේ. ඒ සම්පූර්ණම ගෙවන් වෙලා යන්න ගියේ එක ලංකාව ඉස්සල්ලාම ඉදිරිපත් වෙලා මේ විදර්ශනා පරපුර නැවතත් ඒ ගුරුමෙන් හරි ඒ ස්වාමීන් වහන්සේලා ලබාගෙන ආයත් සජීවී ධර්ම කොටාශය සජීවී ආරාමයක් සජීවී ස්ථානයක් වඩ පත් කරා. එනිසා දැන් කාලේ උපදින දරුව හරි වාසනාවන්තයි. මොකද දැනට ඒ ක්‍රම ඉදිරිපත් වෙලා තිනවා භාවනා කරන අය දකින්ද ඉන්නවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා. මට මතකයි මම 79 80 භාවනා ගැන උනන්දු වෙලා හොයන කාලේ මම කිසිම කලෙලියක් තිබුණේ නැහැ. කලෙලියක් තිබුණ මිනිස්සු බුද්ධඝම් කියලා කිව්වෙත් නැහැ. බුදු කියන්නේ එහෙම ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් යුගයක් නෙවෙයි තුනේ. ඉතින් අපි ආයේ එදා ඉඳලා මේ දක්වා අවුරුදු 30ක 40ක 50ක කාලයේ ගෙවම් කරගෙන අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ කරන විශිෂ්ට වික්‍රමයක් කියලා හිතන්න එපා. එව්වාවත් නැතුව තිබිලා මේවා ගොඩනගාගෙන ආපු මේ යුග පුරුෂයන් විසින් ඇති කරන පාරක අපි යන්නේ. ඒ නිසා අපි මේකට වඩා ලොකු වගවීමකින් ලොකු වගකීමකින් තමන්ගේ කය, තමන්ගේ වචනේ, තමන්ගේ හිත පුළුවන් තරම් ඒ ස්පර්ශයන් ගිවන් කරන, චේතනා ගිවන් කරන, සංස්කාර ගිවන් කරන, කර්ම ගිවන් කරන ප්‍රතිකට යන්න කාටවත් නොඇඟෙන විදිහට. එහෙම නැති වෙලා මේ මම කරන්නේ ඕගොල්ලෝ කරනවා වගේ නේ, ඕගොල්ලෝ ස්පර්ශ වැඩි කරනවා මම අඩු කරන්න හදනවායි කියලා යුද ප්‍රකාශ කරන්න පටන් අරගත්තොත් ඉතින් මේක මේ කඩුවක් ගිල්ල වගේ හිටි, මෝල් ගහක් ගිල්ල වගේ හිටි. එහෙම නැතුව මේ දැනටත් අපි කරලා තියෙන සෑහෙන සූරකමකින් තමයි අපි මේ යෝග ජීවිතය අපි රැකගෙන ඇවිල්ලා තියෙන්නේ, ආධ්‍යාත්ම ජීවිතය රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකත් අතන මෙතන හැප්පෙන්නේ නැතුව මැද පිළිවෙතේ සාමයෙන් සමාදානෙන් යන්න මේ ගුණධර්ම පිළිබඳව තව එන්නේ ඉතාම සූක්ෂම තීක්ෂණව කාර්යක්ෂම කටයුතු කරන්න ඕනේ. කිසිම විදියකට තව කෙනෙකුට මොඳින් හෝ නරකින් බලපෑමක් ඇති නොකරන විදිහට. ආන් එහෙම යන්න ගියාම අපිට කවදාකවත් මූලධර්මවාදී වෙන්න ඕනෙත් නැහැ. අපිට කිසියම් කෙනෙක්ගේ යුද්ධ ප්‍රකාශ කරන්න දෙයක්වත් නැහැ. අනිවෙන්නි ධර්මතාවයක් තීරුම් ගන්නද එනතයි එවැනි සම්මා දෘෂ්ටියක් තීරුම් ගන්නද. එimhe සම්මා සංකල්ප ජීවන රටාවක් ඇතිකරනද මට සැකයි මේ පිරිස හිතයිද කියලා මේකට ඥාන පිරිමකම බලපානවා. කිසියම් බලපෑමක් නැහැ. ඕනම ස්ත්‍රියාවකට ඕනම පුරුෂයෙකුට මේ සන්දර්භය පිරිසුදු කරගත්තොත් සම්මා දිට්ඨිය පිරිසුදු කරගත්තොත් සම්මා සංකල්පය පිරිසුදු කරගත්තොත් එයාගේ අතේ තමයි වැඩ කරන්නේ. ඒ වගේම කෙනෙක් අසාවි මේකට බෞද්ධ වෙන්න ඕනද කියලා. එහෙම කියලා ලේබල් එකක් මොකක්වත් නැහැ. මනුස්සකම තියෙනවනම්. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන මෙච්චර විසම ලෝකේ මෙච්චර කාලයක් පවතින විදිහට අදිස්ථාන ශක්තියෙන් දීලා තිබුණ නිසා මම බුදුහාමුදුරුවන්ට ගරුකම් අවුරුදු 2600ක් ඉල්ලත් මේ ධර්මතා පටලැවෙන්නේ නැතුව සංකර වෙන්නේ නැතුව ගෙනාපු මේ ධර්මයේ සුවිශේෂත්වය මම අදහන. ඒක රැකගෙන ආව සංඝ පරපුර අදහනවා කියලා කියන එක මේ ආගමකට හැරවීමක් නෙවෙයි ප්‍රායෝගික දෙයක්. ඒ නිසා මේකට පැවිදි වෙන්න ඕනේ කියලා මම කලින්නම් කිව්වා පැවිදුණොත් හොඳයි කියලා. මම මේ කියන දන්නේ ඕනේ නැහැ කියලා. මොකද මම කියන්නේ මෙච්චරයි මේ කාරණාව තේරුම් ගන්න නැතුව පැවිදි වුණත් ඇති වැඩක් නැහැ. ඒක ඕගොල්ලෝ හොඳටම දන්නවා. ඒක නිසා මේක තේරුම් ගත්ත මිනිස්සු ඒ සඳහා අපකප වෙලා අරකට අභියෝග කරන්න යන්න එපා. අපේ දෙවෙනි පරම්පරාවට මේක මේwidetilde සුද්ධෙන් ඉදිරිපත් කරන්න. අපේ දෙවෙනි පරම්පරාවට අපි නම් මේව අල්ලගත්තේ අවුරුදු 30 40 50 60 ගිහිල්ලානේ. ඉස්සරහට යනකොට 7 8 9 මේක පුරුදු කරන්න. ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේකින් මම හිතන ඇත්ත වශයෙන්ම කියනවා නම් සංඝයාටත් වඩා ගිහියත් අතර තියෙනවා. ඒ නිසා මේ එක්කෙනෙක්වත් මනුෂ්‍යකම ලැබුපු එක්කෙනෙක්වත් අනිත් එක්කනට උසසුත් නැහැ පහතුත් නැහැ. ඒක තමයි මම විපස්සනා වේ කර කරන හරිම ශ්‍රේෂ්ඨ ධර්මය. අනික හැම එකේම තාරාතිරන් තියෙනවා. විපස්සනා මොකක්වත් නැහැ. එහෙම තියෙන විපස්සනාවටත් මේ තාරාතිරන් දාගන්න හදනවා නම් මම කියනවා යාර විපස්සනා තේරිලත් නැහැ කියලා. එන්න එන්න තේරෙන්න තේරෙන්න අපිට තේරෙනවා මේ බුද්ධෝත්පාද කාලෙක මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ විශේෂයෙන් මේ ඇහැකට කනනාශය ආදී මේ ඉඳුරන් අංග පුලාවක් සහිතව පිහිටලා තියෙනවා. මේ වගේ කල්යාණ මිත්‍රෝ ඉන්නවා, මගේ ධර්ම දේශනා තියෙනවා, මගේ පැවිද්දක් තියෙනවා. ආන්නේම කාලේ හම් වෙච්ච වෙලාවේදී නිකමඩක් අත හීනකින්වත් හිතන්න එපා මමා කාලකන්ණියේ මමා අවසනාවන්තේ කියලා හිතන්න දෙන්න එපා ඒක තන්නේ ක්‍රම කෙලස් බරිතයි අපි හිතන්න තියෙන්නේ මේක කෙලස් බලයට වැඩිය හැමදාම ධර්ම බලේ වැඩවා අකුසල ධර්ම වලට වැඩිය හැමදාම කුසල ධර්ම බලවත් අපි ඒක නිසා උදේ නැගිටිනකොටම අදිෂ්ඨාන කරගන්න ඕනේ අද ඊට වඩා සතුටින් දවසක් කරගන්නවා ඒ වගේම කොච්චර අකුසල ධර්ම ඇවිල්ලිවල අපි වටණ්ඩ හැදුවත් අපි තේරුම් අරගන්න ඕන කුසල ශක්තිය බලවත් එනිසා අපි කුසල පැත්තට යෙදিলা කටයුතු කරන්න නම් නිතරම අපිට තියෙන පදක්කම තමයි ලාංඡනීය තමයි මේ යෝගාවචරයක් වෙන්නේ හැම වෙලාවෙම මේ යෝගාවචරකමට නව අර්ථකතනයක් දීගෙන නව පණක් දීගෙන කටයුතු කරනවා නම් ඒ මිනිස්සයා නිසා විශාල පිරිසක් සැනසෙන තත්ත්වයකටපත් වෙනවා අපි ඉස්සෙල්ලා ඒ සැනසීම කණුගේ ලබා ගන්න බව හැබැයි නමුත් යම් කිසි මට්ටමකට ආවට පස්සේ අපි හදාබදාන කටයුතු කළොත් මම හිතනවා අපි ශාසනයෙන් වැඩක් අරගෙන ශාසනයෙන්ද වැඩක් කළා කියන සතුට ඇති කර ගන්න පුළුවන් ඒ නිසා මේ මුළු වැඩමුළුවම මේ ධර්ම දේශනා මාලාවත් අද ධර්ම දේශනාවත් ශිළු දිනාට මේ තමන් පිළිබඳ වේ හැකි සංඥාව වැඩි කරලා කුසල පක්ෂේ තව තවත් දිදුලන බබලන් තත්ත්වයටපත් කරන්න බරපතල යුද සෙබළුන් එමත්නම් ධර්මමය සංග්‍රාමයේ ශ්‍රේෂ්ඨ තත්වයටපත් වෙන්න ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා ඒ වාගේ මේ ජීවිතයේදී මේ ගෞතම සිද්ධ සම්බුද්ධ ශාසනය ඇතුළතදීම මේ ශීල ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමටත් ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ශීල කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මාලාවේ නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි.